සමනායකතුමා කලතමන් යෝජනාව.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2022 නොවැම්බර් මාස 9 වෙනි බදාදා දින පෙරවරු 9 ට දක්වා කල්තබියුත්වය යෝජනා කරමු.
ඒ අනුව අනුර කුමාර දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, නමුත් නැවතත් අවධාරණය කරනවා විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය දැන් අවුරුද්දකින් කල් දමලා තිබෙනවා. ඒ නිසා මාර්තු මාසයේ 20 වෙනිදාට පෙර පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතුයි. එම පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා දැන් මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය පැවරලා තිබෙනවා. ඒ නිසා දැන් තියෙන පළාත් පාලන මැතිවරණය මැතිවරණ කොමිෂම හමුවේ තිබෙනවා. ඔවුන් ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ නිසා අපි අපේක්ෂා කරනවා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති පුංචේවා මහත්මයා එක එක වංගු වලට අහුවෙන්නේ නැතුව, වංගු වල කොටස්කරුවන් බවට පත් වෙන්නේ නැතුව මාර්තු මාසයේ 20 වෙනිදාට කර පාර්ලිමේන්තු මැතිවරණ පවත්වයි කියලා. ඒ නිසා අපේ මැතිව පළාත් පාලන මැතිවරණ පවත්වයි කියලා. ඒ වගේම අපේ මැතිවරණ ඉතිහාසයේ යම් කාර්යභාරයක් කරන ලද මහින්ද දේශප්‍රිය මැතිතුමාට අපි කියනවා, ආණ්ඩුව සීමා නීරණ කොමිසම අටවමින් තිබෙන අන්කවරක්වත් නිසා නෙවෙයි, මැතිවරණ නීතියක් සම්පත උඩාර පසුව ඒ පැවැත්වීම සඳහා කොට්ටාස නැති වුණාම මේ කොට්ටාස මත එල්ලිලා මේ කල්දැමීම වමනාව. ඒ නිසා මම හිතන්නේ රටක් ආයතනයක් උඩින් අටවා ගන්න ලද කල්ලියක් විසින් පාලනය කරන්න බෑ. ජනතාව විසින් ලබා දෙනු ලබන ජනවරමකින් තමයි පළාත් පාලන ආයතනයක් වේවා, පළාත් සභාවක් වේවා, පාර්ලිමේන්තුවක් වේවා, විශේෂම ජනාධිපතිවරයා වූ පාලන වීතුවන්නේ. නමුත් වර්තමාන ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ. ඔහු මේ පාර්ලිමේන්තු 134කින් තෝරාගත්තු ජනාධිපතිවරයෙක්. මේ පාර්ලිමේන්තුවේ ජනවරම කොහෙද තියෙන්නේ? අගමැති හිටිය පත්තුන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැතිකම දාලා යන්න ගියා. මුදල් ඇමති බැසිල්ට ඇමතිකම දාලා යන්න ගියා. ආණ්ඩුව කඩාගෙන එළියට ආපු සුසිල් ඇමතිතුමාට ඇමතිකම් ලැබිලා තියෙනවා. ඒ නිසා මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ තියෙන ජනවරම නියෝජන කර පාර්ලිමේන්තුව නෙවෙයි. ඒ නිසා අද අපේ රටේ තිබෙන්නේ උඩින් හටවා ගන්න ලද කල්ලියක් විසින් ඇති කරන ලද ආණ්ඩුවක් තියෙන පාලනයක් තියෙනවා.
ඕඩර් ප්ලීස් හොනරබල් වීරසුමන වීරසිංහ විල් ටික කියනවා.
ඒ නිසා මම අනිවාර්යෙන් කියන්නේ මේ පළාත් පාලන මැතිවරණ කල්දමමින් තවත් ඡන්ද කල්දමමින් මේ නිකන් රටක් අල්ලගත්තු කොර කණ්ඩායමක් වගේ කල්ලියක් විසින් රට පාලනය කරන්න බෑ. ජනතාවගේ ජනවරම විමසන්න ඕන. ඒ නිසා මේ මාර්තු මාසයේ 20 වෙනිදාට 20 වෙනිදාට පෙර අනිවාර්යෙන් පළාත් පාලන මැතිවරණ පවත්වන්න ඕන. පළාත් පාලන මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාට තේරුම් ගන්න පුළුවන් වේවි ජනතාවගේ ජනතාව තමන් පිළිබඳ තියෙන කැමැත්තේ තරම. මේ ආණ්ඩුවට තේරුම් ගන්න පුළුවන් වේවි ජනතාවගේ කැමැත්තේ තමන්ට තිබෙන තරම. අන්න ඊට පසු අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාටත් ඔය විකුම් පාමින් ඔය මුල පුටිය වාඩි වෙලා ඉන්න බෑ. මේ පාර්ලිමේන්තුවටත් ඒ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ඒ තරම පෙන්වුවාට පස්සේ ඔය විදිහට ආණ්ඩු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ ජනවරමට අපි ගරු කරනවා නම්, ජනතාවගේ මතයන්ට අපි ගරු කරනවා නම්, කිසිසේත් මේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා මේ දරණ ලද උත්සාහයෙන් වැළැක්විය යුතුයි. මා දන්නවාද මේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව තිබෙන යටි අරමුණ ඒක. මේක එක පැත්තකින් ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා සීමා නීරණය කරලා මේ ඡන්ද කල්දාම කුමන්ත්‍රණයක් තිබෙන්නේ. එනිසා මේ පාර්ලිමේන්තුවේ ජනවරමක් නැති ආණ්ඩුව, ජනවරමක් නැති ජනාධිපතිවරේ මේ මැතිවරණ කල්දම මේකට සූදුව නතර කළ යුතු කියන අදහස ඉදිරිපත් කරමින් ගරු සභාපතිතුමනි, මම සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරනවා. රට තුල මේ වන විට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ හේතු කොටගෙන නාගරික, අර්ධනාගරික සහ වතු වැනි ශේස්ත්‍රවල ජන කණ්ඩායම් ගණනාවක් ජීවත් වීමේ අතිශය දුෂ්කරතාවයට පත්ව සිටිති. උද්ධමනය 70% ඉක්මව ඇති අතර බහණ්ඩා සේවාවන්ගේ මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. දෛනික ආහාර අවශ්‍යතාව සපුරාගත නොහැකි වතු ශේස්ත්‍රය ප්‍රමුඛ කරගත් ජන කොටස් අතර මන්දපෝෂණය උග්‍ර වෙමින් ඇති අතර දරුවන්ගේ පාසල් පැමිණීමටද එම තත්ත්වය අතිශය අහිතකර ලෙස බලපෑ ඇත. පාන් පිටි ප්‍රධාන ආහාරයක් වී තිබෙන්නා වූද, ආහාර පිසීම සඳහා භූමිතල් පාවිච්චි කරන්නා වූද ජනපජාවට ඒවායේ මිල ගණන් ඉහළ යාමා හිගය දැඩිව බලපායි. රජයේ රෝවල්ලා බේස් සාලවන්නේ ඖෂධ හිගය මෙම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට දැඩි අවධානමක් ඇති කර තිබේ. මේ තත්ත්වයන් වතුකර ජනතාවට විශාල පීඩාවක් ලක් කර තිබෙන්නේ ඔවුන් ලබන දෛනික වැටුප් ප්‍රමාණවත් නොවන බවට දුක්ගණවිල්ලක් වසර ගණනාවක් පුරා නැගෙමින් තිබීදී. විශේෂයෙන්ම බැංකු පොලි අනුපාතික ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික ණය ලබාගත් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයෝ හා විශ්‍රාමිකයෝ බරපතල අසීරුතාවකට පත්ව සිටිති. සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා නයපොලි වාරික ලීසින් වාරික විවිධ බදු විදුලි බිල ඉහළ යාම හේතුවෙන්ද අමුද්‍රව්‍ය හිගේ නිෂ්පාදන කඩාවැටීම අලෙවි සීමා වීම හේතුවෙන්ද සිටින්නේ දැඩි පීඩනයකය. පවතින ආර්ථික තත්ත්වය තුළ ආදායම් මාර්ග අහිමිවීමේ ප්‍රතිඵලයක් ලෙස සමෘද්ධි වැනි සහනාධාර ලබන කණ්ඩායමට තවත් සැලකිලි පිරිසක් ඉක්මනින්ම අලුතින් ඇතුළත් වී ඇත. මෙම සමස්ත තත්ත්වය බරපතල සැලකිල්ලට ගනිමින් පීඩාවටපත් ජන කණ්ඩායමට සහන සැලසීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු වෙයි මේ පාර්ලිමේන්තු යෝජනා කර සිටිමි. ගරු මූලාසනයේ ඉන්න මන්ත්‍රීතුමනි, මා මේ යෝජනාව ඉදිරිපත් කරන්න ඉවහල් වුණේ මේ පාර්ලිමේන්තුවේ පුරත්පත්වලත් මාධ්‍යවලත් ජාත්‍යන්තර වශයෙන් අපේ ආර්ථිකයේ තියෙන අර්බුදයන් පිළිබඳ දත්ත තොරතුරු ඉදිරිපත් වෙමින් තිබෙනවා. උද්දමනයේ ස්වභාවය, ගෙවුම් ශේෂය ඇති වී තිබෙන හිගියේ පියවා ගැනීමට අසමත් වීම, විශාල ණය බරක් ඇති වී තිබීම, විනිමය අනුපාතික ඉහළ යාම නේද, මේ ආදී විවිධ කරුණු සංඛ්‍යා දත්ත ඇතුළත් සාකච්ඡා වෙමින් තිබෙනවා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, සංඛ්‍යා දත්ත ඇතුළේ තියෙන තත්වයක්, මහ පොළවේ තියෙන තත්වයක් ඉතාමත් භයානකයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම මේ සංඛ්‍යා දත්ත කියලා කියන්නේ ගරු මන්ත්‍රීතුමනි සැබෑ තත්ත්වයේ වසන් කිරීමේ ටූල් එකක්. දැන් සැබෑ තත්ත්වයේ වසන් කිරීමේ ටූල් එකක් වෙලා තිබෙන සංඛ්‍යා දත්ත ඇතුළත් පෙන්නුම් කරන්නේ මාරාන්තික තත්ත්වයක්. ඒ නිසා හේතුවිත් ඒ තත්ත්වයේ අනුව ජනතාවගේ ජන ජීවිතේ විශාල පීඩාවකට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම අපි දැක්ක යුනිසෙෆ් ආයතනය විසින් ඉදිරිපත් කළද වාර්තාවක තිබෙනවා. අපේ රටේ 157ක පුද්ගලයන් මානසික ආධාර අපේක්ෂාවෙන් ජීවත් වෙන තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒ කියන්නේ දෛනිකව තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න ප්‍රමාණවත් වන ආහාර වේලක් අපේ රටේ පුරවැසියන් 154 ගන්න බැරි වී තිබෙනවා. ඒ 157 ඇතුළත ආසන්න වශයෙන් ළමයි 123ක් ඉන්න බව සඳහන් වී තිබෙනවා. ඒ කියන්නේ අපේ ගම්වල අපේ රටේ පුරවැසියන්ගේ දරුවන් 123කට ආසන්න ප්‍රමාණයකට නිසි පෝෂ්‍යදායි ආහාර වේලක් නැති වෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා. අපිට කතා කරන්න පුළුවන් ආර්ථික විවිධ දත්ත ගැන, අපිට කතා කරන්න පුළුවන් ආර්ථික ඇති වෙන වෙනස් වර්ධනයන් පිළිබඳව. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, රටේ ඇති වී තිබෙන තත්ත්වය තමයි 123ක් දරුවන්ට අවශ්‍ය ආහාර වේලක් ලබා දීමේ නොහැකියාවකට අද මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ ගම්වල අපේ සම්ප්‍රදාය ඇතුලේ නේද යමක් ඉතුරු කරලා අපි දෙන්නේ දරුවට, ඒ දරුවටත් ආහාර වේලක් නැහැ. ගැබිනි මව්වරුන්ට නිසි ආහාර වේලක් නැහැ. අපේ දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙන තත්ත්වයකට පත් වී තිබෙනවා. දරුවන් කලන්තේ දාලා වැටෙන තත්ත්වයක් පත් වී තිබෙනවා. ආහාර හිඟකමත් බස් ගාස්තු ඉහළ යාමත් හේතු කොටගෙන පාසල් නොපෙමිණීමේ තත්ත්වයක් මතු වී තිබෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ ආර්ථික ඇති වී තිබෙන දැවැන්තම අර්බුදය අපේ රටේ ජනතාව මත අද පැටවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ගත්තා මේ තත්ත්වය වතුකරේ උග්‍ර වෙලා තිබෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා ලංකාව, පොදුවේ ලංකාව ගත්තොත් ගරු මන්ත්‍රීතුමනි, බරාඩු උපත් සංඛ්‍යාව 12.2යි. හැබැයි නුවරඑළිය වතුකරේ ගත්තොත් 20යි. සාමාන්‍ය අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 20ක් කුසබා 7.4ක් ලංකාවේ කුසභාවයෙන් පෙළෙනවා. හැබැයි ඒක අපි වතුකරේට ගත්තොත් 8.2යි. සාමාන්‍යයෙන් ගත්තොත් වයසට සරලන උස නැති භාවය, ජාතික වශයෙන් ගත්තොත් 8.2යි, වතු ශේත්‍රය 17.4යි. එකන අපේම සහෝදර ජනතාවක් මේ රටේ එකට ජීවත් වෙන, මේ රටේ ආර්ථික වෙන විශාල පෝෂණය, ආර්ථික පෝෂණය කිරීමට විශාල දායකත්වයක් සපේන ඒ ප්‍රදේශවල දෙමව්පියන් දරුවන් ජාතික වශයෙන් ඇති වී තිබෙනේ පීඩනයට වඩා විශාල පීඩනයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා අපි අවධානය යොමු කළ යුතු තිබෙනවා. මේ පාර්ලිමේන්තු රැස් වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ජනාධිපතිවරයාට රජිනගේ මළගෙදර යන්න පුළුවන්, ජනාධිපතිවරයාට ලෝක පරිසර පද්ධතිය ගැන කතා කරන්න ඊජිප්තුව යන්න පුළුවන්, ඕන්නම් ගිහිල්ලා පිරමීඩත් බලලා යන්න පුළුවන්. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, ඒ ජනාධිපතිවරයාට හැඟීමක්, දැක්මක්, සංවේදනාවක් තියෙනවනම් මොකද්ද විය යුතු වන්නේ? තමන්ගේ රටේ දරුවන්ට ආහාර වේලක් නැත්නම්, තමන්ගේ රටේ ගැබිනි මවුරන්ට ආහාර වේලක් නැත්නම්, තමන්ගේ රටේ පුරවැසියන්ට ආහාර වේලක් නැත්නම් ඒ පිළිබඳ සහකම්ප නැතිනද මේ නායකයන්ට? එයාට පුළුවන් කියලා ඊජිප්තුව ඕන්නම් ගිහිල්ලා ඊජිප්තුවේ බලලා පුළුවන් අවශ්‍ය නම් මොනවද පිරමීඩ බලලා පුළුවන්. හැබැයි ජනතාවගේ ප්‍රශ්නේ මොකක්ද? ඒ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ කිසිදු සැලකිල්ලක් නැති නායකෙක් සහ ආණ්ඩුවක් තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද? ඖෂධ ප්‍රශ්නේ. ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ අද අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක් හිග තත්ත්වයක් මත වී තිබෙනවා. මා ඔබතුමාට කරුණු කීපයක් කිව්වොත්, විශේෂයෙන්ම බහුලව භාවිතා කරන ප්‍රතිජීවක එන්නත් වර්ග කීපයක්ම මේ වන විට නැහැ. ඒ වගේම මලබද්ධය වළක්වීම සඳහා ලබා දෙන සිරප් එක අදනේ. ඒ වගේම හදිසි හෘද ආබාධ සඳහා ලබා දෙන GTN එන්නතනේ. හෘද ආබාධයක් වලක්ව හදිසි හෘදාබාධයක් වලක්වා ගැනීම සඳහා ලබා දෙන එන්නත ලබා දෙන්න පුළුවන් වැඩක් නැහැ. OPD එකට එන සාමාන්‍ය මිනිස්සු වේදනාවට කැක්කුමට ගන්න හොයන බාම් එක නැහැ. ඒක හදස හදන අමුද්‍රව්‍යනේ. කැනියුල එකක් ගහලා අලවන ඉලෙස්ටෝ ප්ලාස්ටර් එකනේ සාමාන්‍ය ප්ලාස්ටර් කෑලි අලවන්නේ. ජාතික රෝහලේ වෛද්‍ය වායු බිල මාසක රුපියල් කෝටි 2කට වඩා වැඩි. ඔක්සිජන් හිඟතාවයක් මත විමාන තුරක් තිබෙනවා. මුළු සෞඛ්‍ය පද්ධතියම ගරු කතා නැමති ගරු මන්ත්‍රීතුමනි කඩාවැටෙමින් තිබෙනවා. සාමාන්‍ය පුරවැසියන්ට තමන්ගේ රෝගයකට අවශ්‍ය වෙන බෙහෙත් ටික රජය රෝහලෙන් ලබා ගන්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ෆාමසියෙන් ලබා ගන්නත් විශාල හිගයක් මත වී තිබෙනවා සහ මිල ඉහළ යමින් තිබෙනවා. සාමාන්‍ය ජනතාව තමන්ගේ ලෙඩට දුකට බෙහෙතක් ගන්න බැරි ජනතාව බවට පත් වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා ඊජිප්තු වෙනවා රජිනගේ මලගෙදර යනවා. මෙම ලෝකෙට පරකාස කරන නායකයන් ලෝකෙට පරකාසි ගෙදරට මරගාතේ රටට මරගාතේ වෙච්චි නායකයෝ තමයි මේ රටේ ජනතාව මේ පීඩාවට පත් කරලා තිබෙන්නේ. ඊළඟ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි දන්නවා නිෂ්පාදන කඩාවැටලා තිබෙනවා. අද සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතියෙන් විශාල අනතුරකට මුහුණ දී තිබෙනවා. මා දන්නා මෑතකදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ මා ගියා ප්‍රධාන කර්මාන්ත ශාලාවක් තිබෙනවා. ඔහුගේ ආයතන වැඩ කර 850 ඔහු 275ක් ඉවත් කරා. ඔහුගේ ලොරි දිව්වා රටවටේ ලොරි 64ක් දිව්වා. අද ලොරි 24යි දුවන්නේ. ලොරි 40කට ආසන ප්‍රමාණයක් කොට උඩ දාලා තියෙනවා. මොකද සිදු වී තිබෙන්නේ? මුළු සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතියම කඩාවැටෙමින් තිබෙනවා. ඒ කඩාවැටීමේ හේතු කොටගෙන රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් තිබෙනවා. සාමාන්‍ය ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාරය අත්හැරමින් තිබෙනවා. මොකද සිදු වී තිබෙන්නේ? පොලි අනුපාතකේ පෞගිය බදාදා භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතක 33%ට ගියා. අද බැංකු අහිරාවක පොලි අනුපාතක 25.36%. ඔබ හිතන්න මන්ත්‍රීතුමනි, ව්‍යාපාරිකයෙක් රුපියල් 136ට ණයක් කරගෙන මොන ව්‍යාපාරද 136ක ලාභයක් උපයන්න පුළුවන්? එනිසා සියලු ව්‍යාපාර බංකොලොත් බවට පත් වෙමින් තිබෙනවා. සියලු ජනතාවගේ මිලදී ගැනීම කියාව අඩු වී තිබෙනවා. නිෂ්පාදන අතර කඩාවැටෙමින් තිබෙනවා. බිස්කට් කර්මාන්තේ වෙනද දිව්වා වගේ පහෙන් එකයි දුවන්නේ. සුළුව මධ්‍ය පරිමාණ බති කර්මාන්ත වෙනද දිවෝගේ පහින්නකට වඩා අඩු ප්‍රමාණය දුවන්නේ. ද විශාල රැකියා ප්‍රමාණයක් අහිමිවෙමින් තිබෙනවා. ජනතාව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යමේ අසීරුතාවන කඩයිමට ඇවිල්ලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉදිකිරීම් කර්මාන්තේ මේ වන විට ඍජුසා වක්‍රව ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ ප්‍රධානම ඉදිකිරීම් සමාගම් පහ වැඩ නතර කළා තිබෙන්නේ. මොකද වෙලා තියෙන ඉංජිනේරුවන් ගෙදර වැඩ නැහැ. ඒ වගේ වැඩ කරපු අයට විශාල ප්‍රමාණයක රැකියා නැහැ. ගමේ මේසන් වැඩ කරනව කම්කරුවෙකුට වැඩ නැහැ. අත්උඩව් දෙන කෙනාට වැඩ නැහැ. මුළු ඉදිකිරීම් කර්මාන්තම කඩාවැටලා තිබෙනවා. ඔවුන්ගේ රැකියා අහිමි වෙමින් තිබෙනවා. ඒ නිසා මේ වෙනකොට දසදහස් ගණනක් අපේ රටේ රැකියාවන් අහිමි වෙමින් තිබෙන ආදායම් මාර්ග අහිමි වෙන පුරවැසියන්ට කෝ තමුන්වාස ලේකන සැලකිල්ලක් භාජනය කරනවා. මේ 22ක් ගැනලා මහා හාස්කමක් ගැන ජනතාව බලාගෙන ඉන්නවලු. ජනතාව බලාගෙන ඉන්නේ 22 ගැන නෙමෙයි. ජනතාව බලාගෙන ඉන්නේ තමන්ගේ ආහාර තමන්ගේ බත් පතට ආහාර වේලක් නිෂ්පරිදි ලැබෙන්නේ කොහොමද? තමන්ගේ දරුවන්ට උගන්වන්න පුළුවන් ආර්ථිකයක් හැදෙන්නේ කොහොමද? තමන්ගේ දරුවන්ට දිනපතා පාසල් යන්න පුළුවන් බස් ගාස්තු හොයාගන්න කොහොමද? තමන්ගේ දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්නේ කොහොමද? තමන්ගේ ලෙඩ වෙලා ඉන්න අම්මා තාත්තට බෙහෙත් ටිකක් ලබා දෙන්නේ කොහොමද? තමන්ගේ කනට වෙලා තියෙන වගාව දියුණු කරගන්නේ කොහොමද? තමන්ගේ වැටලා තියෙන කුකුල් කර්මාන්තයේ ප්‍රධාන සමාගම් කීපය ඇරනකොට සාමාන්‍ය සත්තු 510 වැඩ කර ඇති කරපු මුළු කුකුල් කර්මාන්තම කඩාවැටලා තිබෙනවා. ඔවුන් කල්පනා කරන්නේ කොහොමද? ඔවුන් කල්පනා කරන්නේ තමන්ගේ ආදාය මාර්ගයක් ඇති කරගන්නේ කොහොමද? 22 අපි කතා කරමු. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ගැටගැසි තිබෙන ප්‍රශ්න වලට ඉක්මන් හෝ සාධාරණ හෝ හැඟීමක්වත් නැති බව තමයි මේ පාලකයන් පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි, අපේ ප්‍රවාහන පද්ධතිය ගත්තොත්, අපි දන්නවා වාහන ගත්තොත් ආකාර දෙකකට අපේ රටේ වාහන ගන්නවා. එකක් පුද්ගලික පරිහරණය වෙනුවෙන් වාහන ගන්නවා. දෙක ව්‍යාපාරයක් සඳහා වාහන ගන්නවා, ආදාය මාර්ගයක් වෙනුවෙන්. හැබැයි පුද්ගලික පරිහරණය වාහන වලට මොකද වෙලා තිබෙන්නේ? බැංකු පොලි අනුපාතික ඉහළ ගියා, තමගේ ලීසින් වාරිකේ ඉහළ ගියා, තමගේ වැටුපෙන් තමයි මේක අරන් තිබෙන්නේ. හැබැයි වැටුපට තව බද්දකුත් ගැහුවා, ලීසින් එකක් ගෙවන්න ඕන, ලීසින් එකක් ගෙවන්න බැරි තත්ත්වයක් මත වී තිබෙනවා. ඒ නිසා වාහන උස්සනවා. ආණ්ඩුව කියන 12:31 වෙනකම් උස්සන්න දෙන්නේ නැහැ කියලා. නමුත් දැනුත් උස්සනවා. අද වාහන වෙළඳපොලේ අඩු වුණේ මොකක් නිසාද? වාහන යම් ප්‍රමාණයකට වෙළඳපොලේ අඩු වෙලා තිබෙනවා. අඩු වුණේ වාහන ආනයනය කරලා නෙමෙයි, ඩොලරේ අනුපාතයක් පහළ ගිහිල්ලා නෙමෙයි, ලෝක වෙළඳපොලේ වාහන මිල අඩු වෙලා නෙමෙයි. වාහන අඩු වෙන්නේ ඇයි? ලීසින් කරලා වාහනයක් ගත්ත කෙනෙකුට තවදුරටත් තමන්ගේ ලීසින් වාරිකේ දරාගෙන වාහනය නඩත්තු කරන්න බැරි වී තිබෙනවා. ඒ නිසා වාහන විකුණන්න දාලා තියෙනවා පුරවැසිය. මේකයි රටේ තත්ත්වය. ඒ විතරක් නෙමෙයි, ආදායම් මාර්ගයක් වෙනුවෙන් ත්‍රිවිල් රියදුරන්, බස් අතර රියදුරන්, ඉදිකිරීම් කර්මාන්තයට භාණ්ඩ සැපයීම සඳහා ගනු ලබන ලොරියක් මෙසියල දෙන අපහසුතාවට පත් වී තිබෙනවා. තමගේ වාහන උදුරග පැහැරගෙන යන තත්ත්වයට පත් වී තිබෙනවා. පුරවැසියන් ඉතාමත් වේදනාවෙන් පීඩාවෙන් ජීවත් වෙන තත්ත්වයට උරුම කර තිබෙනවා. එහෙනම් මේ වාහන හිමියන් මිලදී ගන්න ඇති ඒගොල්ලන්ගේ ජීවිතේ ඇතුළේ තිබෙන අරමුදේ පිළිබඳවත් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, තමුන්වහන්සේලා පහුගියදා උපේන විට ගෙවන බද්දක් හඳුන්වා දුන්නා. බැලු බැල්මට ලොකු වැටුප් වලට තමයි මේ බද්ද වදින්නේ. හැබැයි මෙතෙක් රුපියල් 600ක් ගෙවපු බද්ද රුපියල් 21000ක් වෙනවා. මෙතෙක් රුපියල් 80000ක් ගෙවපු බද්ද රුපියල් 286000ක් වෙනවා. අපේ රටේ ගරු මන්ත්‍රීතුමනි, 100ට ශ්‍රම බලකායෙන් 15 වෘත්තීමය ශ්‍රමයේ තිබෙන්නේ. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, IT ශාස්ත්‍රයේ කණ්ඩායම්, මේ ආදී කළමනාකරුවන්, මේ ආදී වෘත්තීමය ශ්‍රමයේ තියෙන 15. අපි මේ වෘත්තීමය ශ්‍රමයේ සඳහා යම් සාධාරණ ගෙවීමක් කරන්නේ නැත්නම් ඒගොල්ලෝ අපේ රටේ ලංකාව තුළ රඳවා ගන්න බෑ. අපි ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක් ලෝකෙ ඕන තරම් ඉල්ලුම් තිබෙනවා. හැබැයි මේ රටේ රඳවාගෙන ඉන්නේ කොහොමද? ඔවුන්ට සාධාරණ වැටුප් තලයක පිහිටවා ඔවුන්ට සමාජ රැකවරණයක් ලබා දීලා. අපේ රටේ මුදුකාංග ඉංජිනේරුවෝ තියන් ඉන්නේ කොහොමද? එයාට යම් වැටුප් තලයක පිහිටවලා එයාට සමාජ ආරක්ෂණයක් ලබා දීලා. අපි වෛද්‍යවරයෙක් රඳවා ගත හැකි කෙසේද? ඔහුට ඒ වෘත්තීමය සෙමට යම් සාධාරණ ගෙවීමක් කරලා. අද මොකද සිදු වී තිබෙන්නේ? අද ඒ තමන්ට ගෙවෙන ගෙවීමෙන් විශාල ලෙස තමන්ගේ බද්ද ගෙවන්න සිදු වී තිබෙනවා. ගරු මන්ත්‍රීතුමාව කවුරුත් පිළිගන්නවා, ආර්ථිකයට සාධාරණ බද්දක් අවශ්‍යයි. ඒක පිළිබඳව විවාද තිබෙනවා. හැබැයි මේ ආර්ථික ඇති කරන්න පුළුවන් විශාලතම කඩාවැටීමට ලක් කරලා ලෝක ඉස්සර ණය ගෙවා ගන්න බැරි රටක් බවට පරිවර්තනය කරලා නිෂ්පාදන ආයතන කඩාවැටලා රටේ උද්ධමනයේ 95%ට ගිහිල්ලා ආහාර උද්ධමනයේ, ඒ වගේම සාමාන්‍ය උද්ධමනයේ 66%ට ගිහිල්ලා ආර්ථිකයේ මුළු සැලසුම විනාශයටපත් කරලා ජනතාව ජීවත් වෙන්න බැරි තත්යකටපත් කරලා නැවත ඒගොල්ලන්ගේ වැටුපෙන් බද්දක් ගන්නවා. අන්නයි ඒක සාධාරණ නැත්තේ. ඒ විතරක් නෙවෙයි, ඒ ව්‍යසනේ ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි. අද කබ්‍රාල්ලා වහසිපස් දොඩවනවා YouTube නාලිකාවල. එයා ඉනා හිටපු කාලේ හොඳට කරා කියලා. දැන් ඒ කබ්‍රාල්ලා හොඳට කරා කියලා වහසිපස් දොඩවනවා. බැසිල් රාජපක්ෂල ලංකාවෙත් නැ ලොස් ඇන්ජලිස් වල ගිහිල්ලා මේ ආර්ථික අපරාධ කරුවන් නිදල්ලේ ඉද්දී සාමාන්‍ය ප්‍රවේශන බදු ගන්න එක සාධාරණේ. මහ බැංකුව බැඳුම් කර ගනුදෙනු හේතු කොටගෙන ගරු මන්ත්‍රීතුමනේ බැඳුම් කරේ අවුරුදු 30ක බැඳුම් කරය 2015 පෙබරවාරි මාසේ 28 වෙනිදා නිකුත් කරේ. ඒක කල්පිරෙන්නේ 2045 පෙබරවාරි මාසේ 28 වෙනිදා. එතෙක් අපේ රටේ බැංකු පොලිය අනුපාතයකට මේ බැඳුම් කරේ සිතා සිද්ධ වෙච්ච අලාභානි විශාලයි. සාමාන්‍ය බැංකු පොලිය අනුපාතයක 2%කින් ඉහළ ගියා. ණය ගන්න හැම පුරවැසියෙක්ම මේ මහා බැඳුම් කර ගනුදෙනු හේතු මේ මහා බැඳුම් කර බංකොල්ල හේතු කොටගෙන 2%කට වඩා වැඩිම වාරික ගෙවන්න සිද්ධ වුණා. පොලිය අනුපාතයක ඉහළ ගියා. මුළු ආර්ථික දේහයටම මේක බලපෑවා. අවුරුදු 30ක් මුළුල්ලේ මේක බලපනවා 2015 පෙබරවාරි මාසේ 28 වෙනකම්. තමුන්වහන්සේලා මට මතකයි වේදිකා ගන්න කිව්ව මොකද්ද කිව්වේ? මහා බැංකුව බැඳුම් කරේට සම්බන්ධ වුණු කෙනා දඬුවම් ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න කිව්වා. එහෙමන කිව්වේ? සමහර ඇමතිවරු වහසුපස් දෙඩෙව්වා. මොකද්ද කිව්වේ? මහා බැංකුව බැඳුම් කරේට අහුල් වූ රනිල් වික්‍රමසිංහ දඬුවම් දෙක නිින්දේ නැහැ කිව්ව මහින්ද නන්ද අලුත්ගමගේ. දැන් ඔඩොක්කුවේ හාපැටියා වගේ.
අන්තිම ජනවිධි කරා.
මේක අන්තිම ජනාධිපති. ඒ කියන්නේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ ගෙදර ඇරියා. ගෙදරල ගෝඨාභය ගෙනා මොකද මහ බැංකු හොරාට දඬුවම් දෙන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? මහ බැංකු මහ වංචනික ජනාධිපති පුටුවේ තියාගෙන ගෝඨාභය ගෙදර ගිහිල්ලා මොන දේශපාලනයක්ද මේ? හරිද? එතකොට එවැනි දූෂිතයන් ජනාධිපති ධුරේ දරද්දි පොහොර නැවකට හරිද ඩොලර ගණනක් ගෙව්වා. කිසි පොහොර ඇටයක් ලංකාවෙත්ත කුණු කොට ගෙනල්ලා ඒකට අදාළ සසේන්ද්‍ර රාජපක්ෂලා අමාත්‍ය ධුර දරද්දි නැනෝ පොහොර කියලා ගෙනව මහින්දානන්දලා ඉන්දියාවේ. ඒ පොරවල කිව්වා එක මන්ත්‍රීව කිව්වා මට මතකයි බෝම්බ ගැහුවා වගේ පළදා වෙන්න කිව්වා. දැන් මිනිහා හොයාගන්නත් ඇ කොම්බි මතක තියාගන්න. හරිද? ඒගොල්ල නිදැල්ලෙ ඉද්දි අද විගණකාධිපතිවරයා කියලා තිනෝ සීනිබදු වංචාවේ ප්‍රමාණි ඒ වංචනේ ගැහු නිදැල්ලෙ ඉද්දි ඒකයි මේ සිද්ධ වෙලා තිබෙන්නේ. කවුද සියඹා පිටේ කියනවා එයා අල්ලත් මේට ගන්නවලු. හැබැයි ගන්න කලින් අපරාධකාරයෙක් දඬුවම් දෙන්න. එවැනි බදු නිදාස කරන් දීලා නේද කෝටි 1500කට ආසන්න ප්‍රමාණයක වංචාවක නිහේදී කවුද? ඒකල ඔක්කොම නිදැන්නේ ඉද්දි දොස්තරගේ පඩියට ගහනවා, ඉංජිනේරුවගේ පඩියට ගහනවා, IT ඉංජිනේරුවගේ පඩියට ගහනවා, බැංකු කළමනාකරුවගේ පඩියට ගහනවා. මේක සාධාරණ. මේක කිසිසේත් සාධාරණ නෑ. ඒකෙන් සිදු වී තිබෙන්නේ මොකද්ද? රටේ ආර්ථික කඩාවැටලා තිබෙනවා, සමාජ ආරක්ෂණ භාවය බිඳ වැටී තිබෙනවා, තමන්ගේ අනාගතය පිළිබඳ බියකරු චිත්‍රයක් තිබෙනවා. අපේ රට යන්න පුළුවන් හැම කෙනාම රට දාලා යනවා. ලංකා ඉතිහාසයේ මෙතෙක් සිද්ධ වෙන දෙවන්තම බුද්ධිගලනයට අපි මුහුණ දීලා තිබෙනවා. අපේ රට ගරු මන්ත්‍රීතුමනි මතක තියාම ගන්න. ෂේම භූමියක් බවට පත් වෙනවා. නිකං රොඩු වගේ මිනිස්සුන්ගෙන් සමන්විත රාජ්‍ය බවට පත් වීම අනතුරට අපි මුහුණ දී තිබෙනවා. මම ඔබතුමාට කියන්නම්. විශේෂම ගත්තොත් හම්බන්තොට දිස්ත්‍රික්කේ හෝමෝන, දියවැඩියාව, ආදි ශේත්‍රය පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කම හිටියේ එක විශේෂඥ වෛද්‍යවරයෙක්. එක්කෙන හිටියේ ඔහු රට දාලා ගියා. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කේ සුත්‍රජීව විද්‍යාව පිළිබඳව ඒ පරීක්ෂණ කිරීම සඳහා එක විශේෂඥ වෛද්‍යවරයෙක් හිටියේ දිස්ත්‍රික්කෙටම. එයත් රට දාලා ගියා. අද බැංකු පද්ධතියේ ඉහළ කළමනාකරුවන් 50% විතර රට දාලා යනවා. දැන් තමුන්වහන්සේලා මොකද කරපිට තිබෙන්නේ? තමුන්වහන්සේලා හොඳයි මේ රටේ බුද්ධි ගලනේ විශාලතම ඛේද වාචකයට මුහුණ දීලා තිබෙනවා. එතකොට ඔයගලන්ට හොඳ ඇති. ඔයගලන්ට ඡන්ද ගන්න පුළුවන් ඇති අනිත් අයගේ. හැබැයි මේ රටකට සිද්ධ වෙන ඛේද වාචකයට මුහුණ දී තිබෙනවා. ඉතින් මේ වගේන කෝ ආණ්ඩුවේ පිළිතුරු මේ පිළිබඳ ආණ්ඩුව කෝ සැලසුම් මේ කිසුවක් නෑ. ඊජිප්තුවේ රජිනේක මලගෙදර මොන විකාරද ගරු මන්ත්‍රීතුමනි මේක? මේ වෙලාවේ අපි මේ පරිසර සමුලුවට යන්න වෙලාවක්ද මේක? මේ වෙලාවේ රජිනේක මලගෙදර යන්න වෙලාවක්ද? මේක මොකද්ද? රටක් හැටියට ඛේද වාචකයට මුහුණ දීලා තියෙන වෙලාවක්. කන්න නැතුව දරුවෝ හූල්ලනවා, ලෙඩ ඇඳ බෙහෙත් නැතුව අම්මා තාත්තා වැවුලෙවල මැරෙනවා, තමන්ගේ කුසිකර්ම බිම් විනාශ වීම හිත කොටගෙන ගොවිය කම්පාවෙන් ජීවත් වෙනවා, තරුණ පරම්පරාවට තිබුණු රැකියාව නැති වෙමින් තිබෙනවා, අලුත් රැකියාවක් ඇති වෙයිද කියලා විශ්වාස කොටගෙන මිත් වෙනවා, නිෂ්පාදන කර්මාන්තකරුව කඩාවැටෙමින් තිබෙනවා, වාහිනියගේ වාහනේ උස්සමින් තිබෙනවා. මේකයි රටේ තත්ත්වය. එහෙම තිබෙදී ජනාධිපතිවරයා මාලදිවයින කතානායකත් එක්ක කරගෙන යනවා. මොනවද මේ මාලදිවයින? මං අහනවා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන, එයාගේ වියදම් දරුවේ කවුද? මාලදිවයින කතානායකවරයා මේ පරිසර සමුලුවට ගෙනියන වියදම් දරුවේ කවුද? මෙහෙම නායකයෝ ජනතාවගේ වේදනාව, ජනතාවගේ හැඟීම් පිළිබඳව නේද කිසිදු තෙතමනයක් නැති හිරිවැටුණු නායකයෝ මේ නායකයෝ විසින් කළ තියෙන දේ තමයි අපේ රට මුළු සමාජෙම පොඩි පට්ටම් කර තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා මේ ආණ්ඩුව පෞගේ ජනාධිපතිවරණ දෙන්නලද ප්‍රධානම එකඟතාවය මොකද්ද? සාමාන්‍ය පෙළ සමත් නොවන, සමත් නැති ලක්ෂයක් බඳවා ගන්නවා කිව්වා ශ්‍රම බලකායක් හැටියට ආණ්ඩුවට. ඒකෙන් පළවෙනි කණ්ඩායම බඳවාගත්තා 34,000, පස්සෙත් මං හිතන්නේ 23,000 විතර බඳවාගත්තා නේද? ඔක්කොම ගත්තාම 57,000 විතර දැන් ඉන්නවා මේ ලක්ෂේ. මේ 22,000ට දැන් මොකද වෙලා තියෙන්නේ? මේ 34,000ට මොකද වෙලා තියෙන්නේ? දැන් අවුරුදු දෙකකට ආසන්න මේ නොවැම්බර් මාසෙ වෙනකොට අවුරුදු දෙකක් තිස්සේ ඒ ආගේ වැටුපු රුපියල් 22,000යි මාසයෙන් ස්ථිර කරනවා කිව්වා. සමහර පෞද්ගලික කරපු රැකියා දාලා ආවා. මොකද රජයේ රැකියාව පිළිබඳ සුරක්ෂිතභාවය ඇතුළේ විශ්වාසය. හරිද? අද ඒගොල්ලන් මොකද වෙලා තිබෙන්නේ? ඒ බහුකාර්ය දෙපාර්තමේන්තුවේ ඉන්න ඒගොල්ලෝ මේෂන් වැඩක් කරා, මොකක් හරි මේ 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 කාර්මික වැඩක් කරා, මොකක් හරි රෑම් ආදායම් මාර්ග කුපේම හිටියා. හැබැයි තමුන්වහන්සේ ඡන්ද ඕන වුණා. ඡන්ද සඳහා හැදුව බහුකාර්ය දෙපාර්තමේන්තුව. හදලා මේගොල්ලෝ ගත්තා 22,000. මොකද වෙලා තියෙන්නේ? මේ 34,000 වැටුප රුපියල් 22,000යි. ඉතින් මෙහෙම රුපියල් 22,000කින් ජීවත් වෙන්න පුළුවන් පවුලකට ඒගොල්ලෝ අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. අඩුමතරමේ තමන් විසින් බදවා ගන්නාද කණ්ඩායම් පිළිබඳවත් යම් හැඟීමක් තියෙන්න ඕන. ඒ වගේම සත්ව පාලන නිලධාරීන් කියලා බදවාගත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඒත් රුපියල් 22,000. 1000 ගණනක් කිනු එතන පවුලක් කොහොමද රුපියල් 22,000 නඩත්තු වෙන්නේ? ලයිට් බිල දෙගුණෙකින් තුන්ගුණකින් වැඩි වෙලා, වතුර බිල වැඩි වෙලා, හාල් මිල වැඩි වෙලා, පිටි මිල වැඩි වෙලා, මේ සියල්ල වැඩි වෙලා තිබෙන වෙලාවක රුපියල් 20,000කින් පවුලක ජීවත් වෙන්න කියලා මේ ආණ්ඩුව තීරණය කළ දෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ජීවිත තත්ත්වය පිළිබඳවත් තමුන්වහන්සේලා මීට වඩා කල්පනා කරලා බලන්න ඕන. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, අද අපේ රටේ ඇති වී තිබෙන තත්ත්වය තමයි විශේෂයෙන්ම වැඩි අවධානය යොමු කරන්නේ ආර්ථික ඉහළ සාධක පිළිබඳව. උද්ධමනය, පොලි අනුපාතිකය, විනිමය අනුපාතිකය, ගෙවුම් ශේෂයේ හිගය, මේ වගේ සාධක. මා නැවතත් කියනවා අපේ රටේ සංඛ්‍යා දත්ත කියලා කියන්නේ ඇත්ත තත්ත්වයේ වසන් කිරීම සඳහා තියෙන ටූල් එකක්. ඇත්ත තත්ත්වය මේකට පිළිඹු වෙන්නේ නැහැ. ඇත්ත තත්ත්වය ඊට වඩා විශාල ඛේද වාචකයකට මුහුණ දෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ ගරු මන්ත්‍රීතුමනි අවුරුද්දකට 1,03,000 විතර රැකියාවලද පොල්ටේන අලුතින්. සාමාන්‍ය 3,20,000 විතර උපත් සිද්ධ වෙනවා. සමහන් 1,03,000 විතර හැම වසරකටම අලුත රැකියා අපේක්ෂාවෙන් එනවා. මට කියන තමුන්වහන්සේ කොතනද රැකියාවක් උත්පාදනය කරන සලස්මක් තිබුණේ? කොතනද අලුත රැකියාවකට අවශ්‍ය අවස්ථා නිර්මාණය කරන්නේ? එනිසා විශාල සමාජ අසහනකට සමාජ මුහුණ දී තිබෙනවා. දැන් තමුන්වහන්සේ මොකද කරන්නේ? දැන් පිළිතුරු සෙවියුත්තේ කොතැනටද? දැන් පිළිතුරු සෙවියුතු වන්නේ ජනතාව මුහුණ දී තියෙන පීඩණයට. හැබැයි තමුන්වහන්සේගේ පිළිතුරු බවට පත් වී තිබෙන කුමක්ද? තමුන්වහන්සේගේ පිළිතුරු බවට පත් වී තිබෙන්නේ පීඩාවට පත් වී තිබෙන ජනතාවට එරෙහිව මර්ධනය, අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම. දැන් අර අන්තරේ කැඳවුම් කරු සහ භික්ෂු අන්තරේ කැඳවුම් හාමුදුරන් වහන්සේ දැන් දීර්ඝ කාලයක් රඳවාගෙන ඉන්නවා. මට එක ඇමතිවරයෙක් මේ පාර්ලිමේන්තුව නැගිටලා කියන්න. ද මාස 3 සම්පූර්ණම ලැබෙන 17 වෙනිදට මාස 3ක් රඳවාගෙන ඉඳීම සඳහා ඔහු කරපු වැරද්ද කියන්න, ඔහු කරපු ත්‍රස්ස කියාවක් කියන්න, ඔහු කරපු ඒ කණ්ඩායම AI විසින් කරලද අපරාධයක් කියන්න. ත්‍රස්තවාදී වැළැක්වීම පනතයටතේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරයාගේ මේසයට කඩදාසියෙන්කොට රඳවා ගන්න කියලා අස්සන ගහනකොට තමන්ට හදවතක් තියෙන උන්ට ඔළුවක් තියෙන්නත් වුණා. එහම අස්සන ගහන්න පුළුවන් කපිතරේ මේ රටේ තරුණයෙක් සහ හාමුදුරුවන් වහන්සේ කෙනෙක් කිසිදු හේතු විරහිතව රඳවා ගැනීම නියෝගවලට අස්සන් ගහන්න පුළුවන් කාටද? එහම අස්සන් ගහන්න පුළුවන් විතරයි. ස්වභාවික මිනිකට එහම අස්සන් ගහන්න බෑ. තමන් අස්සනක් ගහනවා මම නිසා මේ දරුවෝ මාස 3ක් හිරේනවා. මම අස්සනක් ගහනවා මම නිසා මෙයා කාමරයක හිර කරලා තිනවා. එහම අස්සනක් ගහන්න පුළුවන් කාටද? එහම අස්සනක් ගහන්න පුළුවන් සාමාන්‍ය දරුවෙක් ගැන තෙතමනයක් නැති මිනිසුන්ට ආදරේ කරුණාව පිළිබඳ හැඟීමක් නැති මිනිසුන්ට හැම එකක්ම ද්‍රව්‍ය වලස සලකන. යට පුටුවත් එකයි මේසෙත් එකයි දරුවත් එකයි. යට දැනින්නේ ඒ වගේ වේදනාව. ඒ වගේ වෙනස්කම් හැඟීම් දැනෙන්නේ නේ. මිනිස්සෙක් කියන්නේ කවුද? උට හැඟීම් තියෙන්න ඕන, තෙතමනේ තියෙන්න ඕන, බැඳීම් තියෙන්න ඕන, මානවවාදෙ තිබෙන්න ඕන, සංගීතය රස විඳින්න ඕන, ගීතයක් රස විඳින්න ඕන. ඒවා කිසිවක් නැති දරදඬු දරකැලක් වගේ වියලි මිනිස්සු අපේ රට පාලනය කරනවා. ඒ වියලි මිනිස්සු වියලි මිනිස්සුන් තෙතමනයක් නැති මිනිස්සු මොකද කරලා තිබෙන්නේ? දරුවෝ දෙන්නේ කිරිය දාලා තියෙනවා. දැන් තමුන්වන්සලා හිතන්නේ මොකද්ද? මේ ජනතාවට විශාලස පීඩාවක් දීලා ඒ පීඩාවට මුහුණ දෙන්න පුළුවන් කියලා හිතනවා මර්ධණය. මතක තබා ගන්න, ලෝක ඉතිහාසයේ මේ පමණක් නෙවෙයි, අපි ලෝකෙන් විතරක් වෙලා ජීවත් වෙන රටක් නෙවෙයි, ලෝක ඉතිහාසයේ ඇත්ත තරම් ඕනෑවට වඩා අත්දැකීම් තිබෙනවා. මර්ධණය තමන්ගේ පැවැත්මේ ප්‍රධාන සාධක බවට පත් කරගත්තු පාලකයන්ට මොකද සිද්ධ වුණේ කියලා. ඒ හැම පාලකම ඉතිහාස කුණුගොඩට වැටලා තිබෙනවා. ඉතිහාස කුණුගොඩට විතරක් නෙවෙයි, ඒ හැම පාලකම ඉතාමත් අනුතරදායී තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒක තමයි ඉතිහාසය. ඒ නිසා අපි කියන්නේ එවැනි ඉතිහාසයක් අපේ රට කිසිසේත් අපි අපේක්ෂා කරන්නේ නැහැ. අපි අපේක්ෂා කරන්නේ තමන්ට තමන්ගේ වේදනාව ප්‍රකාශ කරන්න අයිතිය තියෙන උන. ඒ වෙනුවෙන් තමන්ට පාරට බහිඳා ඉස්සී තියෙන උන. ඒ වෙනුවෙන් තමන්ට කතා කරන්න අයිතිය තියෙන උන. ඒ වෙනුවෙන් ජනතාව සංවිධානය කරන්න අයිතිය තියෙන උන. එහෙම අයිතියක් නිතර රටක් මොකද්ද? මේක නිකන් අර සෝමාලියා නෑවක් අල්ලගත්තු හොරු කණ්ඩායමක් වගේ. ජනතාවගෙන් ඡන්දයක් තියන්නේ, ජනතාවගේ ජනවරමක් ගන්නනේ, ජනතාවගේ මතයක් අහන්නේ, හොර කල්ලියක් නෑවක් අල්ලගෙන ඉන්නවා. ඒ වගේ හොර කල්ලියක් ආණ්ඩුවක් අල්ලන් ඉන්නවා. අල්ලගෙන ඉඳලා මොකද කරන්නේ? ඒ හොරකල්ලියේ පාලනය විසින් ජනතාව පීඩාවට පත්වනකොට පීඩාවට එරෙහිව නැගී හිටින ජනතාව මර්ධනය කරන්න හිතිය සම්පත කරන්න එනවා. ඒ නිසා මම කියන කරුණා කරලා මේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත ඉවත් කරන්න ඕන. ත්‍රස්තවාදී වැළැක්වීම පනත රඳවාගෙන ඉන්න විශේෂ මන්ත්‍රයක ඇඳුම් සහ වික්ෂණ මන්ත්‍රයක ඇඳුම් කරු නිදහස් කරන්න ඕන. මට කියන්න කැමැතිවරෙක් දැන් ඉන්නවනේ මෙතන ඉන්නේ සභානායකතුමා විතරයි. ඔබතුමා නැගිටලා මට කියන්න, දැන් කියන්න, ඇයි මේ දෙන්න රඳවාගෙන ඉන්න එක හේතුවක් කියන්න. මෙන්න මේ නිසා තමයි කියලා. දැන් මාස 3 පරීක්ෂණ කරන්නේ. 3කට ආසන්න කාලය. මෙන්න මේක හොයාගෙන තියෙනවා. මේකට සම්බන්ධයක් කියලා හොයාගෙන තියෙනවා. මේව අපරාධයකට සම්බන්ධයක් කියලා හොයාගෙන තියෙනවා. එකක් කියන්න. දැන් කියන්න මම විනාඩියක් දෙන්න මගේ කාලෙන්. එකක් කියන්න. මම දන්නවා සුසිල් ප්‍රේමජයන්ත ගරු සභානායකතුමාට හෘද සාක්ෂියක් එක නැගිටලා වචනයක් කියන්න බෑ ඔබට. මොකද කියන්නේ? එහෙම නෙමෙයිද? හෘද සාක්ෂියක් තියෙන කිසි කෙනෙකුට නැගිටලා ඔබට මුකුත් කියන්න බෑ. හෘද සාක්ෂිය තියෙන නිසා හෘද සාක්ෂිය තියෙනවා නම් නැගිටින්න බෑ. ඒක තමයි මම පෙන්නුම් කරන්නේ. එන සබතුමා කතා කරන්නේ මම ගිහිල්ලා මේ ජනවරමක් නැති පාර්ලිමේන්තුවට තෙන්න බැරි මෙතන ඇවිල්ලා වාඩි වෙලා හිටපු අවුරුදු එකක් මරකට පස්සේ ජනතාව පාර්ලිමේන්තුවට දෙලපු නායකයෙක්. එයා කොහමද අත්තඩංගුවට අරන් හිරේ දාන්න කියලා අස්සනක් ගන්න? ඒ නිසා මේ ජනතාවගේ පීඩනයට සාධාරණ විසඳුම හොයන්න ඕන. ගරු මන්ත්‍රීතුමනි,
ඔබතුමා කාලය දෙකක් කාලයක්
තියෙනවා. මම අවසන් කරනවා. කවුද මහ බැංකු අධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොකද කිව්වේ? ජනතාවගේ මාර්තු අප්‍රේල් මාසේ නැගීටීම සිද්ධ වුණේ, මැදපාන්තික නැගීටීම, දෙවෙනි නැගීටීම සිද්ධ වෙන්නේ ජනතාවගේ පීඩාව පිළිබඳ නැගීටීමක්. ද පීඩාව පිළිබඳ නැගීටීම විශාල ලේවැගිරීමක් ඇති විය හැකි කියලා ඔහු කියනවා. මේකෙන් අපේ රටේ මහ බැංකු අධිපතිවරයා අපි කිසිසේත් අපේ මාතෘභූමියේ නැවත නිරපරාධී ලේ බිඳුවක් මේ මහපොළොට පතිතම විය යුතුයි. අපි හැමදෙනාම සාමකාමීත්වය අපේක්ෂා කරනවා. හැබැයි සාමකාමීත්වයේ රඳා පවතින්නේ අනෙක් පාර්ශ්වයෙන් පමණක් නෙවෙයි, ආණ්ඩු පැත්තෙන් ඒකට දක්වන ප්‍රතිචාරමක. ආණ්ඩුව කෙනෙකුට පාරට බහින්න දෙන්නේ නැත්නම්, උද්ඝෝෂණයක් කරන්න දෙන්නේ නැත්නම්, තමන්ගේ පීඩාව පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්න දෙන්නේ නැත්නම්, තමන්ට සංවිධානය කරන්න අයිතිය දෙන්නේ නැත්නම්, ඒක පැන නැගින්න වෙනස් ආකාරයකින්. ඒ නිසා මම නැවත කියන්නේ මේ ජනතාවගේ පීඩනයට එරෙහිව ජනතාවගේ නැගිටීම් වැළැක්වීම සඳහා කරන ලබන හැම මර්ධන ක්‍රියාමාර්ගයක්ම අපේ රට ලෝකෙින් හුදකලා වෙනවා, අපේ රට ඉතාමත් භයානක ඉරණමකට තල්ලු කරනවා. රනිල් වික්‍රමසිංහත් ඔහුගේ කැබිනට් මණ්ඩලයට අටවංගල ද ආණ්ඩුවටත් අපි කියන්නේ කරුණා කරලා එවැනි තත්වයකට යන්න එපා. ඒ වෙනුවට ජනතාවගේ විශේෂ මතකරේ ජනතාව මුහුණ දී තිබෙන ප්‍රශ්නේ, අපේ ග්‍රාමීය ජනතාව මුහුණ දී තිබෙන ප්‍රශ්නේ, ගැබිනිම වුවර මුහුණ දී තිබෙන ප්‍රශ්නේ, සුළුවා මධ්‍යපරමණ ව්‍යවසායක මුහුණ දී තිබෙන ප්‍රශ්නේ, තරුණයා මුහුණ දී තිබෙන ප්‍රශ්නේ, අපේ රටේ බුද්ධිගලණේ විසින් ඇති වී තිබෙන ප්‍රශ්නේ, මේ සියල්ල පිළිබඳ සාවධානව බලලා අඩුම තරමේ ලැබෙන අවය ලෝකිනී දිවත් යම් සාධාරණ යෝජනාවක් ගණනාවක් ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙයි. මම නතර වෙනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුතියි. යෝජනා විස්තර කිරීම ගරු මනෝ ගණේෂන් මැතිතුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ඉතින් කොහොමද කරගන්නේ අපි දැන් මට 15ක් තියෙනවානේ. පටන් ගන්න කරපද අඩි කරන තුනක්.
ඒක උදේ වරුවේ පැයක් ප්‍රමාදව තමයි සභාව පටන් ගත්තේ. ප්‍රශ්න ඇසීමට තිබිච්ච 10 මාට අවසන් කරන්න තිබිච්ච පාර්ලිමේන්තුව 11 මාට තමයි මේ විවාදය ආරම්භ කරේ. සියලුම මන්ත්‍රීවරුන්ගෙන් පැයක්
හරි කතා කරන්න. ඔබතුමා ගන්න බා මගේ වෙලාව. මම මේ යෝජනා එහෙම කරමුකෝ.
සභානායකතුමා ඉදිරිපත් කළා. මම ඒ වෙලාවේ කියන්න තිබුණා. නැත්තම් අපි දැනට තියෙන විදිහට කාලය කළමනාකරණය කරගමු. මොකද දැන් මේ වෙලාව පහ වෙලා තින්නේ.
ප්‍රධානම එක ස්ථිර කරන්නේ මේක. එදත් මම කතා කරගෙන ඉල්ලගත්තේ මේක වෙලාව. මට වෙලාව දෙන්නකෝ මේක.
නෑ අපිට ප්‍රශ්න නැහැ. ඒ පැය භාගෙත් අරගෙන.
හරිනේ. එහෙනම් දෙන්නකෝ. රයිට්. කොමසෝදී අපේ සභානායකතුමාගේ සාස්ත්‍රයට ඒ වගේ අපේ ගායන්ත මන්ත්‍රීතුමාටත් කෙසේ වුණත් මේ අවස්ථාවේදී මම ස්වීකාර කරනවා අපේ අනුර කොමල් සානායක මැතිතුමා ඉදිරිපත් කරපු මේ යෝජනාව. මොකද සභා මන්ත්‍රීතුමනි, මේ රටේ අපි දැකලා තියෙනවා මේ 1958 77 83 ජාතිවාදී කෝලාල ඇති වෙලා තිබුණා. දන්නව කාටත්. ඒ වගේ 71-88 දකුණේ සන්නද්ධ අරගල තිබුණා. ඒ වගේ අවෘතිය යුද්ධයක් තිබුණා. ඒ වගේ සුනාමි 2004 කේදවච තිබුණා. කොයි අවස්ථාවදිත් මේ රටේ අපි හිතනවා අද මේ රටේ ජනතාව මුණ දෙන විදියට ආකාරයේ ජනතාව අර්බුදයට වැටලා නැහැ කියලා මම හිතනවා. මට මතක තියෙන හැටියට අපි කොලාල තිබුච්ච අවස්ථාවේදී, කේදවච අවස්ථාවේදී, යුද්ධය තියෙන අවස්ථාවේදී උතුරේ දකුණේ මෙද කඳ කරේ දකුණේ මේ නගරයේ බස්සාර කරේ ජනතාව තුන් වෙලක් කෑවා. ජීවත් වුණා. පස්සේ මුණ දීදී ජීවත් වුණා. නමුත් මේ අද මේ අවස්ථාවේදී තමයි මේ විශාල විදියට මේ අර්බුදෙට මුණ දෙන්නේ. ඒ නිසා අපි දැන් මේ යෝජනාව අපි ඉදපත් කළ තියෙන කාරණාව මේ අර්බුදය තුළ ඉතාම බරපතල මට්ටමට. බරපතල මට්ටමට. ප්‍රශ්න ටික මුණ දෙන කණ්ඩායම අපි අඳුරගෙන ඒ ආයත සාන ලබා දෙන්න ඕන. ඒක රජයේ වගකීම. ඉතින් විපක්ෂය ඇදලා අපිට රජයට කියන්න ඕලා වෙලා තියෙනවා කියනවා. මොකද දැන් කියන්න ඕන අපේ සභානායකතුමනි, ඔතන ඉදත් මතක් කරාමම මේ රටේ අද අර්බෝධියට මුණ දින තාම ආන්දිකරට මුණ දීලා අඩු ආදායම් ලාභින් ඇටියට මාජනලයිස්ඩ් and most vulnerable mattamata katla thiyena janakandayama thamai palaweni kandayama thamai wathagere jeevathana kabgara janata obuthuwada dannawa obuthuwa vaamaasika naayake obuthuwada dannawa eka hondara dannawa mokada meka api kiyanne naha dan me rate api obadama kiyagena aawa visada kara dan balanda visa jaathinge sangidana kiyenawa me special report of UN food and agriculture organization kiyenawa the highest level of acute food insecurity in this in the estate sector among the female headed households kelkino ugada wathukare jan kamkar janathawage pawule nadathwa karanne kaanthawan hobadan vela dina ekaram yena wenama dina e wage dan kiyena e wage world food program ekak kiyena it's a sector across the highest level of food insecurity in the country at 51% against urban sector at 43% and rural sector at 34% ග්‍රාමීය පත්තෙන් 34%, නාගරික ප්‍රදේශවල 33% වෙනකොට වතුවලේ 52% ෆුඩ් ඉන්සෙකියුරිටි. ඒ කියන්නේ අපේ ගරු ජනාධිපතිතුමාගේ තම ප්‍රියත්ම අර කැමැත්තෙන් මම කතා කරන සබ්ජෙක්ට් එකක ෆුඩ් ඉන්සෙකියුරිටි කියලා තියෙනවා. ඒකේ මං කියපු විදිහට අර කෑම වේලාව දෙක එක වුණා. දෙක තුන දෙක වුණා. දෙක එක වුණා නම් හරි එක වෙලා දිනේ කරන්නද බෑ දැන් එක වෙලා දින් තව අමාරු ජීවිත දෙන ජනතාව එනිසා මේ ආණ්ඩුවේ අවධර්මයේ ගේන්න කැමතියි මේක දැන් අපි නෙමෙයි කියන්නේ අපි විපක්ෂ අපි නෙමෙයි කියන්නේ විසං ජාතියින්ගේ වර්තාව කියලා තියෙනවා දැන් තියෙන වර්තාව තියෙනවා ඒ වගේ දැන් කියන බලන්න දැන් කියනවා report on of the UN special reporter on modern form of slavery Sir Tomoyo Obakata submitted to the UN Human Rights Commission එකට දැන් ළඟදී අවසන් වුණා විසං ජාතියින්ගේ මානව කමිෂමට වාර්තා ඉව කර දිනවා විශේෂයෙන් වාර්තාකරු මොකද කියන්නේ එයා කියනවා ශ්‍රී ලංකා contemporary forms of slavery have an ethnic dimension බරපතල චෝදනාවක් ඒක එයාට එයාගේ මූණ දෙන ප්‍රශ්න වලට කම්කරු කම පමණක් නැවේ කාරණා වෙලා තියෙන්නේ ජාතියත් කාරණා වෙලා තියලා කියලා කියනවා ඒගොල්ලන් ඒකල දමින නිසා දැන් මේක වෙලා තියෙන කියලා සැකිය ඉදිරිපත් කරලා තිනවා මානව එකම කමිෂමෙන් දැන් මට කැමතිද මේ රටේ ප්‍රශ්න ටික අරගෙන ගිහිල්ලා ජෙනීවා වල කතා කරන්නට ඈ චෙන්නේ වල කතා කරන්නට නෙවඩල් වල කතා කරන්නට නියම කතා කරන්න මට කැමති නැහැ මම මෙතන නැහැ නමුත් අපිට අපි එතනට තල්ලු කරන්න එපා ලාන්නුට කියනවා කියන්න ඕනේ ඒක දැන් බලන්න දැන් මම ඉත කියනවා බලන්න දැන් මේ අවස්ථාවේදී අපිට වෙලා තියෙන බරපතල අසාධාරණේ බලන්න මේ බලන්න මේක මේ දැන් මෙතන ඉන්න දැන් අපේ අධ්‍යාපන අමාත්‍යාංශය නිසා කියන්නම් දැන් ඔබතුමා දැන් අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල ප්‍රතිසංස්කරණයක් කරගෙන යනවා රිෆෝම්ස් කරගෙන යනවා අපිට දන්නවා ඔබතුමා ඊයේ පෙරේද අපි සාකච්ඡා කරා කොළඹ නගරයේ තියෙන මේ අධ්‍යාපන කලාප ටිකත් ලොකු කලාප දෙකකට කඩන්න ඕන කියලා උතුරු කොළඹ මැදකළ මේකට දාලා එක කලාපයකුත් දකුණු කොළඹ වෙන කලාපයක් කරන්න ඕන කියලා හොඳයි දැන් බලන්න නුවරළිය දිස්ත්‍රික්කයේ තියෙන බලන්න තියෙන කලාප ටික කිකිපැත් තියෙනවා ඒ කලාප ටික වෙන කරලා ගන්න එක සම්බන්ධ විශාල අසාධනයක් දැන් මුට මුණ දෙනවා නුවරළියාවේ නුවරළියාවේ දැන් හටන් නුවරළියේ තලවකල නෝවුඩ් යන කලාප අතරක් ඕන කියලා පදනමට අපි එපදාම ඉන්නවා මොකද එතන ඉන්න බලනකොට මේ 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 නුවරළියස හටන් කලාප දෙකෙන්ම බලනකොට පසල් 250ක් තියෙනවා ළමයි හොගේ ඇවිල්ලා මං හිතන්නේ 80000ක් විතර තියෙනවා මේ අවස්ථාවේ දැන් අතරක් කලාප අතරක් ඉල්ලන්නේ සාධාරණ ඉල්ලීමක් නමුත් ඒක නැති කරලා ඒක අතර තුර කරන්න හදනවා ඇත්තටම අයක් ඕන
අදහසක් කියනෝ නම් දැන් මේ වෙලාවේ පළාත් 9ෙම මැපින් කරගෙන යනවා කොච්චර කලාප ඕනද කොච්චර කොස්තාස් ඕනද කොච්චර ක්ලස්ටර්ස් ඕනද කියලා ඒ ටික නිලධාරි මට්ටමේ වුණහම පස්සේ ඔබතුමන්ල සිරු දිනාම
මේ
ඉදිරිස් මාන දෙක තුල කැඳවලා අදහස් ටික ගන්න
බොහොම සෝදිය ඔබතුමා ඔබතුම අවධානය ගෙනාවේ එක්තරයි හේ බලන්න දැන් බලන්න ඒ වගේ තව එකක් බලන්න මේ වෙලා තියෙන්නේ දැන් මේ 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 අපේ ආණ්ඩු කාලේ යාපාන ආණ්ඩු කාලේ ඔක්තෝබර් මාසේ මේ මේ මේවා කාල පරිච්ඡේදී 2019 දී අපි ගැසට් එකට ඉක්ුත් කරා ඒ ඒ ඒ ඒ අවස්ථාවේදී ඉපු විශේෂ බාර ඇමතුමාගේ වශයෙන් කරා මොකද නම්බරේ 2147 හිර 28 මොකද කියලා තියෙන එකෙන් establishment of divisional secretaries in the district of Nuwareliya Golrattapura බලන්න නුවරළියාවේ division secretary පාරේ පාසලෙන් කාර්යාලය 10ක් ඕන කියලා කිව්වා තින්දු කරා ගැසට් කරා තියෙනක පහ 10 කරන්න ඕන කියලා ගාල්ලේ අලුතෙන් දෙකක් අලුතෙන් දෙකක් කැවිලා බද්දේගම තුමාගේ ඈ බද්දේගම ඩිවිෂන් එකෙන් ඒ වගේ ඉක්කඩුව ඩිවිෂන් එකෙන් තුනක් ඕන කිව්වා රත්තපුරේ දෙකක් අලුතෙන් කරන්න කිව්වා රත්තපුරේ කරා ගාල්ලේ කරා නුරලේ කරේ නැහැ ඊය අසාධාරණ එක අපරාධය නේ මේක හෙයි නුරලියාව වෙන්න ඕන නුරලියද ජනගහන වැඩි දියෙන්නේ ඒක කරන්නේ නැහැ මොකද මොකද ඒ වගේ බලන්න නුරලියා දිස්ත්‍රික්කවල තියෙනවා දැන් ග්‍රාම සේවක කොට්ටාස සාමාන්‍යයෙන් රටපුර තියෙන සාමාන්‍ය පිළි අරගෙන තියෙනවා පවුල් 500කට එක කොට්ටාසක් ඕන කියලා. නුරලියාවේ පවුල් 1000ක ඉඳලා 5000කට කොට්ටාස වෙලා තියෙනවා. දැන් ඊපරම දැක්ක පොලි මේ ග්‍රාම සේවක වරුන් නිලධාරි වරුන්ට පොලිස් බලතල දෙන්න උත්සාහ කරනවා කියලා. අපිට දැන් මොනවද කියලා. කෙසේ වුණත් ඊපර අසාධාරණ බලන්න. මම අපි තන්නේ දැන් කොළඹ මේ මේ අපේ ඉන්දියන් සම්භවයක් තියෙන කඳුකර දෙමළ ජනයාට බලාපොරොත්තු මොකද්ද ශ්‍රී ලංකා ජාතික තලයේ පූර්ණ ප්‍රවේශියන් වීමට කැමැත්තෙන් සිටින අපි ඒක ඉන්න අපි රට ගඩගඩ යන කැමති නැහැ අපිට අපේ වැඩි වැඩියෙන් පිළිගන්න ශ්‍රී ලංකාවේ පිළිගන්න ජාතික තලය ඇතුල් කරගන්න කියලා කියනවා අපි ඈ ඒක අපිට ඕල වෙලා තියෙන. දැන් බල ඉඩම්මයි තියෙන. නිවාසයි තියෙන. රැකියාවයි තිය අඩු. අධ්‍යාපනයේ මේ ප්‍රශ්න තියෙනවා. තියෙනවා. ඒ වගේ මත කරේ නිවාසික ප්‍රදේශ රාජ්‍ය පරිපාලන ව්‍යුහය යටතේගෙන ජාතික ප්‍රවාහය නතර කරගන්න කියලා කිල්ලිමක් කරනවා. කරන්න ගේක. දැන් අනිත් තැන් වල රාජ්‍ය පරිපාලක කොහොමද වෙන්නේ ඇමතුමා? බිසික් ඩිසිප්ලින් කාර්යාලය තියෙනවා. යටතේ පාලේ කාර්යාලය තියෙනවා. ග්‍රාමසේ කාර්යාලය තියෙනවා. දැන් බලන්න අපිට වෙලා තියෙන්නේ අපිට ඩිකසක් කරපු ප්‍රාලේ කාර්යාලය ලැබෙන්නේ නැහැ. අනිත් තැන් වල පල් 500කට ග්‍රාම සේවක කොටසක් තියෙන කොට අපිට පෞල් 5000කට තියෙනවා. එන්න පෙන්නන්න නුරලයා තියෙනවා. පෙන්නන්න තියෙනවා. ඉතින් ඒක වැරදි ඒවා. එතකොට අපිට සම්පූර්ණ අද වුණත් අපි සම්පූර්ණ වෙච්ච ප්‍රොවිසිය නෑ මේ රටේ. එයි අපස ඒ අසාධාරණය. දැන් ලබන අවුරුදු වෙනකොට මේ ජනතාව ලංකාවට ඇවිල්ලා අවුරුදු 200ක් එනවා. කොහොමද ආවේ? රටල්ලන්න දාවේ නෑනේ. රටල්ලන්න ආවේ නෑ. ඒ කාලේ බ්‍රිතාන්‍ය සුද්දෝ මේ ජනතාව ගෙනල්ලා මේ රට ඇදුවා. අර එන ගමන් මාර්ගයේම 125ක් මැරුණා. ඒ ලොකු කතාවක් තියෙනවා මේ මිනිස්සු ඉන්දියාව විතර ගේනකොට. ඇවිල්ලා මේ වනාන්තරනේ සුද්ධ කරලා මේ තේවත්තු ඇදුවා. රබර්වත්තු ඇදුවා. කොහොමනක් නැවෙන්නේ? ඒ අදන තේ රබර් රටෙන් පිට කරන්නට පටවල යවන්නට මේ කොළඹ වරාය ඇදුවා. ඉතින් වරායට තේ ගේන්නට ඕන වෙන අර ගමන් මාර්ගය ඇදුවා. කෝච්චි මාර්ගය ඇදුවා. ඈ මා මාර්ගය ඇදුවා. ඈ ඒ අවුරුදු 150 200 විසර ඇදුවා. ඒ වාගේ රට වෙනුවෙන් වැඩ කරලා පරිත්‍යාග කරලා ඈ ඒ ජනතාවට දෙන ත්‍යාග මේකද? අදත් මේක දෙන්නේ. දැන් මේ සම අපි බැරි නිසා තමයි මේ සම්බන්ධ කතාව දැන් ජාතියට කියලා තියෙන්නේ. මානව කමාණන් කොමිෂනට කියලා තියෙන්නේ. UN එකට කියලා තියෙන්නේ. ඒක නවත්තමු අපි. අපි වෙනස් කරමු. වෙනස් වෙන ඉතමු. දැන් බලන්න මං ඊයම කතා කරා.
කරු මන්තමාතා විනාඩි 2ක් කාලයක් තියෙනවා.
ආ
2 minutes you have to 2 minutes.
ඔබතුමා කතා කරා ඒකත්
එකතු
කරලා. දැන් මම කතා කරා විශේෂ බලය මැතිතුමාට රමේෂ් පතිර නැමැතිතුමාට කතා කරා. කළුතර දිස්ත්‍රික්කේ ඊය බලන්න දිස්ත්‍රික්කේ කොටකල ප්ලාන්ටේෂන් ගීගෙන ගඳ වත්තේ ලේබඩ ප්‍රදේශයේ එතර ඉන්න කම්කරු ජනතාව තමුන් ජීවත් වෙන්න නිසා ඉඩම් ටික අල්ලගෙන වගා කරගෙන ඉන්නවා. ඒ නිලවසි මරණය නිලවසි මරණය ඒක වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒ අය ඉවත් වෙන්න කියලා දැන් ඒ අමාත්‍යාංශය ලියුමක් එවලා තිනවා. වහාම දවස් දෙක දොරක ඉවත් වෙන්න කියලා. ඒ වගේම ඒ ප්‍රදේශ ජීවත් වෙන ගම්මාන ජීවිත ඔබතුමාගේ දිස්ත්‍රික්කේ ඔබ දන්නවා ඔබතුමාගේ දන්නවා. ඒ දිස්ත්‍රික්කේ ගම්මානීය ජනතාවට අක්කර 150ක් විතර බලාත්කාරයෙන් අල්ලගෙන උගා කරගෙන ජීවත් වෙනවා. ඇයි මේ දිදි දෙකක් එක රටේ තුල? වැරදිනේ අමාත්‍යාංශය එක. වැරදිනේ එක. මේ ඔක්කොම වෙනස් කරමු අපි. මේක වෙනස් කරමු අපි. අපිට අපි අපේ ජනතාව පිළිගන්න මේ රටේ ප්‍රවේශය ඇරියට අපි සිංහල ජනතාව සමග සිංහල කතා කරලා ජීවත් වෙන කණ්ඩායම අපි ශ්‍රීලංකාවේ පිළිගන්න. දැන් මම එමෙතුමට අවධානය ගෙනාව මම ඒක. එහෙම කරා. ඉතින් නැත්තම් දැන් එතන ඉන්න වතු වල ඉන්න වතු ආයතන නැවෙ තියෙන්නේ. They are not plantation companies. They are plantation raj. රාජ බෞද්ධ නේකලම්. එම කරගෙන යන්නේ ඒකලම්. ඒ නිසා මේක නවත්තමු. මේ වාගේ මේ 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 ඉන්දියන් සම්භාවයක් තියෙන කඳුකර දෙමළ ජනයා අතර ඉන්න මේ වතුකර ජනතාව මේ රටේ ජීවිතයේ සෑම ජනයාක සංසද කර බලනකොට එයාගේ අධ්‍යාපනද අඩු. සෞඛ්‍ය තත්ත්වය මත්තම අඩු. මේ අයිතිවාසිය බලනකොට ඉඩම් අයිති නැහැ. නිවාසයි තියෙන මේ දුපත්කම පවටි ලෝ අඩු. මන්දපෝෂණ වැඩි. දුපත්කම වැඩි. ඈ මන්දපෝෂණ වැඩි. ඉතින් මෙහෙමයි තියෙන්නේ. ඉතින් එපත් මේ රාජපුර රටම දුපතයක් නෑ. දුපත තව දුපතක් තියෙනවා. ඒ නිසා මේක මේ ජනතාව තමයි අද මේ රටේ පවතින මේ අර්බුදයේ තුල මන්ත්‍රීතුමා විශාලම පල්ලඩ වැටලා තියෙන්නේ. ලිපෙන් ඉඳලා මේ ලිපෙන් වැටේ යෝවාගේ.
කාලේ අවසාන කතාව
අවසන් කරනවා. ඒ නිසා මේ ජනතාවගේ ප්‍රශ්නය මම අවධානයට ගේනවා. මේක අමතරව තවත් ජනකඩයන් රටේ ඉන්නවා. නාගරික දුප්පත් ජනතාව ඉන්නවා. අමාරු වැටලා ඉන්නවා. පුතුරු නැගෙනහිරේ women headed families කාන්තාවගේ නායකත්වය පවතින මේ පවුල් පිරිස තියෙනවා. ඒගොල්ලෝ අමාරු වැටලා ඉන්නවා. ඒ වගේ අතුරුදෙන් වච ජනකඩයන් ජනතාවගේ පවුල් පිරිස අතුරුදෙන් වැටලා ඉන්නවා. ඉරබාර වල ඉන්නවා. දැන් එතුමා කතා කරා. අර මේ වසන්ත මුදල කියන කතා කරා. අර ඒ ආයකට කතා. ඒ පමණක් නෙමෙයිනේ. දමිළ ජනතාවගේ වෙනුවෙන් කතා සටන් කරලා දේශපාලන මතභේද තියෙන පුළුවන්. අවුරුදු 5 10 15 20 වෙනි කාලේ තවත් ඉර වල ඉන්නවා. ඉර බලන. ඒක ඔක්කොම දැස් වෙන්න ඕන. කාලේ හරි උදා වෙලා ඉවරයි. වෙනසක ඉතම වෙනස රටාදම අපි. ඒ ඩිස්කස් කරන්න ඕනේ කරලා බෑ. PTA කියන ප්‍රශ්න තස්වාද වණකේ පනත
මන්ත්‍රීතුමනි
කාලීන ප්‍රශ්නයක් පිළිබඳව තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. මේ කතාවේ මුල්ම යෝජනාවේ හරය හැටියට ගන්නවා නම් විශේෂයෙන්ම වතුකරේ ජනතාව මුහුණ දීලා තියෙන ප්‍රශ්න, ඒ වගේම විවිධ ක්ෂේත්‍ර, ඉදිකිරීම් ක්ෂේත්‍ර, රණ බදු වැඩි කිරීම් මත මධ්‍යම පාන්තිකයන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් මේ ආදී වශයෙන් සියලුම ඇයට ඇතිවී තිබෙන තත්ත්වය තමයි මේ මුල්ම කතාවේදී අදහස් කළේ. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ COVID-19 බලපෑමත් එක්ක අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම රටවල් වල ආර්ථිකය පසුබිම් ලක් වෙලා තියෙනවා. එකනොමික් රිසෙෂන් එකක් තියෙනවා. හොඳම උදාහරණය දැන් මහා බ්‍රිතාන්‍යයේ දින 44ක් තුල අගමැතිවරු 3 දෙනෙක් වෙනස් වුණා. ඇයි? දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. ආර්ථික ප්‍රශ්නයත් එක්ක ගැට ගැහිලා තිබුණා. සාමතක තියාගන්න ඕනේ මේ දීර්ඝ කාලිනව ඇති වෙලා තිබෙනා වූ තත්ත්වයන්ට අමතරව COVID-19 බලපෑම නිසා මුළු ලෝකයේම සංවර්ධිත රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල්, ඊළඟට ඌල සංවර්ධිත රටවල් මේ සියල්ලටම එකසේ මේක බලපෑව අඩු වැඩි වශයෙන්. සංචිත තීච්ච රටවල් ජනතාව ජීවත් කරවීම සඳහා විවිධ ක්‍රම උපයෝගී කරගත්තා. අපි මතක තියාගන්න ඕනේ 2020-21 වෙනකොට ආර්ථිකය කොහොමත් ඍණවලට යනවා. කොහොමත් ඍණවලට ගියා. ලෝකේ වෙනත් රටවලුත් එහෙම සිද්ධ වුණා. ඉතින් ඒකත් එක්ක තමයි නවත රැකියා උත්පාදනය, රජයේ ආදායම, ඊළඟට සමෘද්ධි පවුල් ගණනාවකට, පවුල් ලක්ෂ ගණනාවකට රුපියල් 5000 දීමනා දුන්නා. මාස 1, 2, 3 මේ ආදි වශයෙන් ඒ රටේ ජනතාව ජීවත් කරවන්න තමයි. ඒක නිසා මේ සිළු දේවන් අපි කල්පනාවට ගන්න ඕනේ. ඒ විශේෂයෙන් වතුකරේ ගන්න ඕන නම් වතුකරේ ජීවන රටාව වෙනස්. ජීවන රටාව වෙනස්. ඒ ප්‍රදේශවල ජනතාව වැඩි හරියක් වතු වැවිලි කර්මාන්තය තමයි යෙදිලා ඉන්නේ. වැවිලි කර්මාන්තය යෙදලා සිටින ජනතාව මහා පාන්දර හැරෙනවා. හවස වෙනකම් වැඩ කරනවා. ඉතින් අපි දන්නවා ඒ தත්ත්වය. ඒ වගේම කාලගුණක தත්ත්වය. වැසි தත්ත්වය ඊටම තදින් බලපාන. සීත කාලයේ අනිත් පැත්තෙන් බලපාන. ඒ නිසා ඊටම දුෂ්කර ජීවිතයක් දැන් නෙවෙයිද ඉඳලම තිබුණා. හැබැයි දැන් ප්‍රශ්න වෙලා තින්නේ මුළු සමස්ත රටේ ආර්ථිකයට බලපාන්නා වූ ප්‍රශ්නත් එක්ක ඒ ජනතාවට තියෙන ප්‍රශ්න වැඩි වෙලා තියෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. මම අධ්‍යාපන ඇමතිවරය හැට මම දන්නවා මම අපි වෙනම අපේ ඇමතිවරයව නම් කරලා තින්නේ වතු ආශ්‍රිත පාසල් බලාගන්න. වතු ප්‍රදේශවල තමයි පාසල් වල පැමිණීම අඩු. පැමිණීම අඩු. මොකද ප්‍රධාන වශයෙන් ගන්නා වූ ආහාර පිළිබඳව තිබෙන්නා වූ මිල ඉහළයක්. දරා ගන්න බැරි කම. රැකියාවක් සොයා ගැනීමේ තියෙන දුෂ්කරතාවයත් එතන තියෙනවා. ඒ නිසා මෙතන ප්‍රශ්න ගණනාවක් එතන ඇවිල්ලා තියෙනවා. ඒක අපි වටහාගෙන තියෙනවා. දැන් විශේෂයෙන්ම පාසල් පද්ධති තුල දරුවන්ට දිවාහාර වේලක් දීම සඳහා වෙන් කළ තිබෙන මුදලින් මේ වර්ෂයේ 21%කට තමයි දිවාහාර වේලක් දෙන්න පුළුවන් මට්ටම තිබුණේ. ප්‍රාතිකර ජනාධිපතිතුමා විසින් දැන් සති 3කට කලින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මේක දෙගුණයක් කිරීමේ වැඩසටහනකට යන්නයි කියන උපදේශය ලබා දුන්නා. අපි දැන් ඒ අනුව කටයුතු කරගෙන යනවා. සෝ අපේ ඉලක්කය තමයි 50%කට වඩා පාසල් යන දරුවන්ගේ උදේ ආහාර වේලක් නැත්නම් දිවාහාර වේලක් නැත්නම් පාසලේදී ආහාර වේලක් ලබා දීමට කටයුතු කිරීම. වෙනු චීනයේ ලැබිච්ච ආහාර සහල් ටන් 5000ක් වෙනුවට බෙදලා ඉවරයි. තව 5000ක තෝගයක් එන්න තියෙනවා. ඒ බෙදීම සඳහා අවශ්‍ය කටයුතු කළා තියෙනවා. World Food Program එකෙන් ටන් 1500ක් ලබා දීලා ඒක බෙදහැරීමේ කටයුතු කළා තියෙනවා. දැන් ඊට අමතරව විශේෂ වැඩසටහන් ගණනාවක් අපේ ක්‍රියාත්මක කළා. කොළඹ නගරයේ ඉලක්ක කරගෙන පාසල් 144ක් දරුවන් 184,000ක් මේ ඇයගේ දිවාහාර වේලක් නොලැබෙන දරුවන් ඉලක්ක කරගෙන පාසල් 18කට වෙනම ව්‍යාපෘතියක් හදලා දැන් ගිය පළවෙනිදා ක්‍රියාත්මක වෙනවා. ඒ ඇයට දෙසැම්බර් මාසේ නිවාඩු දෙනකම් ඒ වැඩපිළිල යනවා. අපි ඉස්කින්හට අපව ක්‍රියාත්මක කරනවා. දැන් මේ වැඩසටහන අපි පළාත් 9ෙම ප්‍රධාන නගරවලටත් ඒකම කලාප මට්ටමට ගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ දැන් අපි සකස් කරගෙන යනවා. ඒ වගේම මෙහිදී සඳහන් කරන්න ඕනේ දැන් මේ බදු දැන් රජයට වෙන්නව ආදාය මාර්ග එකකින් එක වැටලා තිබුණේ. විදේශ සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම බිඳුවට වැටුණා. කොවිඩ් 19 තත්ත්වයත් එක්ක ඊට පස්සේ ඇති වූ දේශපාලන සහ ආර්ථික පසුබෑම් එක්ක ඊළඟට විදේශ ප්‍රේෂණ බිලියන 1.2ක් අපනයනය කරනකොට රට තුළට ආවේ එයින් ඉතාම සුළු ප්‍රමාණයක් විදේශ විනිමය හිඟකම. ඊළඟට අපනයන ආදායම බිඳවට ඉදිකිරීම් කර්මාන්තය යකඩ වැලි සිමෙන්ති ඉහළ යාම නිසා බිඳවට එකම ක්ෂණික වෙච්ච දෙයක් නෙවෙයි. ඊළඟට රට වසා තැබීම නිසා බලදේශ නිෂ්පාදිතය පල්ලෙහාට ගියා. මේ සියලුම ප්‍රශ්න වලට විසඳුම් දෙන්න නම් යම් ක්‍රමවේදයකට යන්න ඕනේ. ඒ අනුව විදේශ ණය ගන්න බෑ. ණය අරගෙන ණය ගෙවුවයි කියලා ඒක තේරුමක් වෙන්නේ නැහැ. ආයි ණය වෙයි. ණය අරන් තින්න ණය ගෙවන්න පහුගිය අවුරුදු ගණනාවක් තුල. ඒකේ විෂම ප්‍රතිඵල තමයි අද භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. ඊළඟට මුදල් අච්චු ගැහුවා. උද්දමනේ වැඩි වුණා. ඊළඟට පොහොර ප්‍රතිපත්ති. මේ සියල්ලම එකට එක ගැළපීලා අවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් විවේචනය කරන්න බොහොම පහසුයි. නමුත් මේවට විසඳුම් දෙන්නේ ප්‍රශ්නේ. ඉතින් අපි ඉල්ලීමක් කරනවා. මේ විවාදය කතා කරනකොට මේ ඕනම මන්ත්‍රීවරයෙකුට පුළුවන් මෙන්න මේ ප්‍රශ්නෙට යෝජනාව මේක. මේ ප්‍රශ්නෙට යෝජනාව මේකයි කියලා. අපි සූදානම් ඒවත් සලකා බලන්න. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. දැන් මම විශාල අභියෝගයකට මුහුණ දීලා තිනවා අධ්‍යාපන ක්ෂේත්‍රය තුල දැන් දරුවන්ට නිල ඇඳුම් ටික දෙන්න. චීනෙන් 70%ක් ලැබෙනවා. ආධාරයක් හැටියට. ඉතුරු 30% අපි ටෙන්ඩර් කැඳවලා දැන් ඒ කටයුත්ත කරගෙන යනවා. ඊළඟට පෙළ පොත් මුද්‍රණය. මිල 3 ගණනකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මුද්‍රණය කිරීමට පොතකට යන වියදම. ඊළඟට විදේශ විනිමය හිඟකමක් ආවා. සා ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමයට තමයි මුද්‍රණ සංස්ථාවටත් පෞද්ගලිකයටත් මුදල් වෙන් කරලා හිටන් දැන් ඒවා ගෙනල්ලා හිටන් මුද්‍රණය කිරීමේ කටයුතු කරන්නේ. අනිත් පැත්තෙන් අභ්‍යාස පොත් පාසල් උපකරණ මේව මිල එන ගිල්ල තියෙනවා. මොකද ඩොලර් එකේ මිල රුපියල් 200 ඉඳලා හිටන් 370ට 400ට ගියාම ඒ හා සමානව භාණ්ඩ ආනයනය කිරීමේ මිල එහෙල ගිල්ල තියෙනවා. විදේශිනුමේ හිඟකමක් ආවා. මම පෞද්ගලික මැදිහත් වෙලා මහ බැංකුවට කියලා ඒ ආනයනය කරුවන්ට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා. ඒ නිසා අභ්‍යාස පොත් පාසල් උපකරණ ගෙන්වා ගැනීම සඳහා ක්‍රමවේදයක් අපි සකස් කළා දුන්නා. ඒක නිසා මේ ප්‍රශ්නය සාමූහිකව එකතු වෙලා මේක විසඳ ගන්න ඕන කරන ප්‍රශ්න. ඊළඟට ජනවරම් පිළිබඳ ප්‍රශ්නයක් කතා කළා. ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන තමයි අපි අනුගමනය කළේ. ඊට එහා දෙයක් නැහැ. ඔව් මහා බ්‍රිතාන්‍ය කළෙත් ඒක. මහා බ්‍රිතාන්‍ය කොන්සර්ටිව් පක්ෂයේ එදා අගමැති අපේක්ෂකයා බොරිස් ජොන්සන්. එතුමා අගමැති කරන තමයි ඡන්දෙ දුන්නේ. දැන් මොකද වුනේ? එතුමා ඉවත් වුණා. එතුමා මොකක්ද ඒගොල්ලන්ගේ තියෙන්නේ? රට පාලනය කරන වැඩිම බහුතරාත්මක පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමෙන් තමයි තීන්දුව කළේ පක්ෂ නායකයා කවුද කියලා. ඒ පක්ෂ නායකයා තමයි අගමැති වෙන්නේ. ඒක තමයි මේ සම්ප්‍රදාය.
අන්රපිදසන අපැත්තමා ගාම ප්‍රජාතන්ත්‍රවාදීනි තමන්ගේ පක්ෂයේ කිසිම අපේක්ෂකයෙක් ගැන විශ්වාස නොකර තනි අපේක්ෂකත්ව විශ්වාස නොකිරීම සහ ප්‍රජාතන්ත්‍රවාද අතර වෙනස කරුණා කළා මට
ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම ලක්ෂණයක් ඒක.
උපරිම ලක්ෂණයක් කියලා ඔබතුමා කියනවා ඔබතුමාට ලොකු වැරදීමක් වෙලා.
ඔබතුමා ඉදිරිපත් කරනවා ඔබතුමාවත් පත් කරනවා. ඒක
පක්ෂයට පුළුවන්ුනේ නැහැ ගරු සභාපතිතුමනි. පක්ෂයට පුළුවන්ුනේ නැහැ තමන්ගේ කෙනෙක් තෝරගන්න තරම් ඒ පක්ෂයේ තව කෙනෙකුට අවස්ථාවක් දෙන්න. කරුණා කළා ඒක පිළිගන්න ඉස්සර
වෙලා.
ප්‍රධාන්‍ය කියලා වෙනම එක. ප්‍රධාන්‍ය වෙනම කතාවක්.
නෑ මම පෙන්නලා දුන්නේ. ඔබ ඔය ඒකනම් අඩුම ගන්න අපිවත් කරන්න තියුණා. හරි මම පෙන්නලා දුන්නේ ඒ රටවල තිබෙන්නා වූ ව්‍යවස්ථාව සහ සම්ප්‍රදාය අනුව වෙන්නේ. එසේ උනාය කියලා ජනවරමක් නැහැ කියන්නේ බෑ. ජනවරම තීන්දුව වෙන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ ජනතාව දෙන ඡන්දයෙන්. එදාට තීන්දුව කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා
මේදී
මම සඳහන් කළේ ලංකාවේ විතරක් නෙමෙයි මේ ආර්ථික ප්‍රශ්න නිසා. දැන් අපේ මනෝගනිෂන් මැතිතුමා කිව්වා අපේ රටේ තිබිච්ච මේ 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 මුඩි මුඩුමින් පණක් ඕවා ගෙනල්ලා තමයි මේ මේ රටේ මුල් අයිතිකාරයන් තිබිච්ච ඉඩම් අර ඔක්කොම රජයට පවරගෙන ඒවත් ඒවත් බවට පත් කළේ. ඒවත් ඒවත් බවට පත් උනේ. එතකොට ඒක වැඩ කරන්න පිරිස නැහැ. පිරිසගෙන දැන් ඒ අය අපේම ජනකොටස බවට පත් වෙලා ඉවරයි. ඒ පිළිබඳ කිසි තර්කයකුත් නැහැ. දැන් මුලින්ම වතුආසිතෝ තමයි රෝහල් තිබුණේ. පාසල් තිබුණේ. හැබැයි දැන් ඒ සියල්ලම රජයට අරන් තිනුනේ. ඒ රෝහල් ප්‍රාදේශීය රෝහල් වෙලා තිනුනෝ. පාසල් සියල්ල පළාත් පාසල් බවට පත් වෙලා තිනුනෝ. ඒ සියල්ල රජයේ කොටස්කාරය බවට පත් වෙලා තිනුනෝ. ඉතින් ඒක නිසා මෙහිදී මම සඳහන් කරන්න ඕනේ එදා මේ මහා බ්‍රිතාන්‍ය වගේ රටවල් වලට අධිරාජ්‍යවාදී රටවල් 53ක් තියෙනවා කොමන්වෙල්ත් වල. මේ ඔක්කොම මේ හැම රටන්ම ඒ ඉතිහාසයේ දැන් ඉන්දියාවෙන් ධනෙ අරගෙන ගියා. ලංකාවෙන් ධනෙ අරගෙන ගියා. හැබැයි ඉන්දියාවේ දහස් ගණන් මිය ගියා. නිදහස් සටනේදී. හැබැයි ඉන්දියන් ජාතිකෙක්ම ඉන්දියන් ඔරිජින් එකක් තියෙන කෙනෙක් තමයි අද බ්‍රිතාන්‍ය අගමැති වාට පත් උනේ. මේ විදිහට ලෝකේ වෙනස් වෙලා තිනවා. ඒක නිසා අපිට විතරක් නෙවෙයි ආර්ථික ප්‍රශ්නේ හැමතැනම බලපාලා තියෙනවා. ලෝකේ හැමතැනම බලපාල. තව ඉස්සරහට කොහොමද බලපාන්නේ? දේශගුණික විපර්යාසත් එක්ක කියලා තාම කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා දැන් ජනාධිපතිතුමා කොප් එකට යන එක ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒක ඕනෑම රටක රාජ්‍ය නායකයින් සම්බන්ධ වෙන එකක්. ඒ තරම් වැදගත්කමක් තියෙනවා. ඉතින් රටේ ප්‍රශ්න තියෙන එක ඇත්ත. ඉතිහාසෙත් තිබුණා. ඉතිහාසයේ රටේ ප්‍රශ්න තියෙනකොට ඒව සිද්ධ වුණා. ඉතින් ඒක නිසා මේක අලුත් දෙයක් නෙමෙයි. මම මෙහිදී පැහැදිලිව සඳහන් කරන්නේ මේ ප්‍රශ්න මමත් පුද්ගලිකව දරන මතයක් තියෙනවා. බදු අය කිරීමෙන් පමණක් මේ ප්‍රශ්න විසඳන්න බෑ. මොකද බදු අය කරන්නේ උපයන දරන ඉන්නේ. උපයන්න ක්‍රමයක් නැත්නම් බදු අය කළ වැඩක් කොහොමද කියවන්නේ? අපි කොහොමද කියවන්නේ? බද්ද අය කය කරන්න නම් උපයන්න ඕනේ. ඉතින් උපයීමට අවස්ථා ඉතාම විරලයි. නමුත් රජයක් පවත්වාගෙන යනකොට ලක්ෂ 15කට පඩි ගෙවන්න ඕනේ. රාජ්‍ය සේවකයෝ තාම එකක්වත් ඇරියස් ගියේ නැහැනේ. ඔක්කොම ගෙව්වා. නමුත් පෞද්ගලික අංශයට යනකොට බැංකු පොලිය අනුපාත ඉහළ ගියාම ණයක් ගන්න බෑ. ආයෝජනයකට ඉඩක් නෑ. ණය ආපසු ගෙවන්න බෑ. ඒ සියල්ල ආර්ථිකයේ අද මේ තිබෙන තත්ත්වේ. ඉතින් එහෙමනම් අපි සියලු දෙනාම මේකට අවශ්‍ය අදහස් ටික ඉදිරිපත් කළා විසඳ ගැනීමේ ක්‍රියාමාර්ගයට යනවා මිසක් විදේශිකෙන් ලංකාවට එන්න පටන් අරන් තිනු. විදේශ ගුවන් සේවාවන් වැඩි වෙමින් යනවා. විදේශ ප්‍රේෂණ අපිට එන්න පටන් අරන් තිනු. මේ වැඩි කර ගැනීමේ ක්‍රමවේදයකට ගිහිල්ලා අපි ජනතාවට දෙන පීඩනය අඩු කළ කටයුතු කිරීම තමයි බලාපොරොත්තු කෙනෙක් සඳහන් කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි.